ආයුබෝවන් දුවේ පුතේ. ඔබට 10 ශ්‍රේණියේ 10 පාඩමේ පාඩම් මාතෘකා දැනට දෙකක් යටතේ කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, කලින් පාඩම් වලදී ඉගෙනගත් සියලු අනතුරු සඳහා දෙලු ඩබන ප්‍රථමාධාර පිළිබඳව ඉගෙන ගැනීම ඉතාම වැදගත්. ඉතින් පුතේ දුවේ, අද මම ඔයාලට කතා කරන්නේ ප්‍රථමාධාර පිළිබඳව. ප්‍රථමාධාරයක් කියන්නේ කුමක්ද කියලා අපි බලමු. යම් හදිසි අනතුරක් හෝ අසනීපයක් සිදු වූ විට නිශ්චිත වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන තෙක් හෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන තෙක් පිළිගත් මූලධර්මවලට අනුව මනා පුහුණුවකින් හා දැනුමකින් යුතුව රෝගියාට ප්‍රථමයෙන්ම ලබා දෙන්නා වූ ආධාරය ප්‍රථමාධාර ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රථමාධාරය සංකූලතාවය වැළැක්වීමටත් රෝගියාගේ ජීවිතය බේරීමටත් උපකාරී වේ. ඉතින් දුවේ පුතේ, ප්‍රථමාධාර ලබා දීමෙන් ඇති ප්‍රයෝජන අපි ළඟට ඉගෙන ගන්න ඕන. මොකද මේ ප්‍රථමාධාර ලබා දෙන්නේ? ප්‍රථමාධාර ලබා දීමෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. ප්‍රථමාධාර ලබා දීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රෝගියා රෝහලකට හෝ වෛද්‍යවරයෙකුට වෙත ගෙන යනතේ රෝගියා ආරක්ෂා කර තිබීම. එහෙනම් බලමු මේ ප්‍රථමාධාර දීමේ ප්‍රයෝජන. 1. ජීවිතය බේරා ගැනීමට හැකිවීම. 2. කරුණ තමයි රෝගී තත්වය තවදුරටත් අසාධ්‍ය වීම වළක්වා ගැනීමට හැකිවීම. 3. කරුණ තමයි සමහර අවස්ථාවලදී රෝගියාට සම්පූර්ණ සුවය ලබා දීමට උවත් හැකිවීම. ඔන්න ඕව තමයි ප්‍රථමාධාර ලබා දීමේ ප්‍රයෝජන. ඉතින් දරුවනේ, මෙම ප්‍රථමාධාරය ලබා දීමට අපි හැමෝටම හැකියාවක් නැහැ. අපි සියලුම දෙනාට ගිහිල්ලා හදිසි අනතුරකදී ඒ වගේ අවස්ථාවකදී අපි සියලු දෙනාම පැනලා මෙතන ප්‍රථමාධාරයක් දෙන්න ඕන කියලා ලේස්තුනාට කරන්න බෑ. ප්‍රථමාධාර දෙන්න මනා පුහුණුවකින් යුක්ත වෙන්න ඕන. මනා පුහුණුවක් තිබිය යුතුමයි. එසේනම් ප්‍රථමාධාර ලබා දෙන්නක තුල තිබෙන්න ඕන හොඳම ගති ලක්ෂණ ටිකක් තියෙනවා. ඔයාලා දන්නව ඇති, ප්‍රථමාධාර දෙන්නා තුල තියෙන්න ඕන ගති ලක්ෂණ තියෙනවා. පළමුවෙන්ම ප්‍රථමාධාරය පිළිබඳ නිසි දැනුම, පුහුණුව හා නිපුණතාවය තිබීම. 2. තමයි කලබල නොවීම. ඒ වගේම ඉවසීම. නායකයෙකු වීම හෝ කණ්ඩායමක සමාජිකයෙකු ලෙස ක්‍රියා කිරීමේ හැකියාව. ස්ථානෝචිත ප්‍රඥා, තැනට ඔබින නුවණ. රෝගියාට හා අවස්ථාවට ගැළපෙන පරිදි තීරණ ගැනීමේ හැකියාව. ඒ වගේම සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම. නොපසුබට උත්සාහය. සානුකම්පිත බව. පිළිකුල් නොකිරීම. ලැජ්ජාශීලී නොවීම. යමක් පැහැදිලි කිරීමේ හැකියාව. ස්වයන් ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම. සැමට එකසේ සැලකීම. විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුවන්නේ දරුවනේ, ප්‍රථමාධාරයක් දෙන සෑම විටම ප්‍රථමාධාර දීමට පෙර හා පසුව පිරිසිදුව අත් සෝදා ගන්නම ඕන. ඉතින් ප්‍රථමාධාර දෙන්නකු සතුව අනිවාර්යයෙන්ම පහත සඳහන් ද්‍රව්‍යයන්ගෙන් යුත් ප්‍රථමාධාර කට්ටලයක් තියෙන්නම ඕන. එහෙම නැතුව රෝගී වූ අවස්ථාවක එහෙම මෙහෙන් හවුලගෙන එහෙම මෙහෙම බෙහෙත් හොයාගෙන එහෙම ප්‍රථමාධාරයක් දෙන්න බෑ. මොකද ප්‍රථමාධාර කරුවෙකුට මනා පුහුණුවක් තියෙන්න ඕන. ඒ වගේම ප්‍රථමාධාර දෙන්නා තුළ විශේෂිත වූ ප්‍රථමාධාර කට්ටලයක් තියෙන්න ඕන. මොනවද මේ ප්‍රථමාධාර කට්ටලයක තිබෙන්න ඕන ද්‍රව්‍ය? ජීවාණුහරණය කරන ලද දැල් රෙදි. ජීවාණුහරණය නොකරන ලද දැල් රෙදි. දැල් රෙදි වලින් නිම වූ වෙළුම් පටි. ඇදෙන සුළු වෙළුම් පටි. ප්ලාස්ටර්, සබන්, විස බීජ නාශක. මෙතෙන්දී නියමිත පරිද තනුක කළ ඩෙටෝල්, සැවුලෝන්ස් 70%ක් මධ්‍යසාර. මෙන්න මේ වගේ දේවල් වලින් යුක්ත විස බීජ නාශකයක් අතේ තියෙන්න ඕන. අත්වැසුම, කතුරු, ගිනි පෙට්ටියක් හා ඉටි පන්දම, විදුලි පන්දම, පෑන, කඩදාසි, ජීවනි, පැරසිටිමෝල්. මෙන්න මේ වයින් යුක්ත වූ ප්‍රථමාධාර කට්ටලයක් ප්‍රථමාධාරකරු ළඟ තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ වගේම ප්‍රථමාධාර කට්ටලයක් ළඟ තිබුණටම මදි ප්‍රථමාධාර ලබා දීමට ප්‍රථමාධාර ලබා දෙන්නන්ගෙන් පළමුවම කළ යුත්තේ රෝගියා පිළිබඳව මූලිකවම සොයා බලන්න ඕන. ප්‍රථමාධාරකරු ඇවිල්ලා මේ දේ උනේ මොකද්ද කොහොමද කියලා එයාගේ දැනුමෙන් සොයා බලලම ඕන ප්‍රථමාධාරයක් දෙන්න ලේස්ති වෙන්න. එහෙම නැතුව මේ කිසිම දෙයක් සොයන්නේ බලන්නේ නැතුව ප්‍රථමාධාර කට්ටලේ අරගෙන ප්‍රථමාධාර දෙන්න ලේස්තුනාට හරියන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රථමාධාර ලබා දෙන්න පළමුවෙන්ම කළ යුත්තේ රෝගියා පිළිබඳව මූලිකව සොයා බලන්න. එහිදී රෝගියාගේ ආබාධ තත්ත්වය දල වශයෙන් අවබෝධ කරගන්න ඕන. මොකද්ද මේ වෙලා තියෙන්නේ? සීරීමක්ද, කැපීමක්ද, අභ්‍යන්තර අවයවයක්ද, විසන්ධිවීමක්ද, තැලීමක්ද අපි නිශ්චිත කරගන්න ඕන මේ මොකද්ද කියලා. ඒ සඳහා මූලිකවම ජීවිත ආධාර ලබා දීමේ ක්‍රමයක් ලෙස අපි ABCDE ක්‍රමය යෝජනා කරනවා. මොකද්ද ABCDE ක්‍රමය? මේ A අකුරෙන් කියන්නේ ශ්වසන මාර්ගය නිරිපද්‍යිත දැයි සොයා බැලීම. ඒ කියන්නේ යම්කිසි විදියකින් දතක් ගැලවිලා හිර වෙලා තියෙන්න පුළුවන්, බාහිර යමක් කටේ හිර වෙලා තියෙන්න පුළුවන්, ඉතින් මේ නාහේ හිර වෙලා තියෙන්න පුළුවන්, මෙයාගේ ශ්වසන පද්ධතියට ආබාධයක් තියේදයි කියලා සොයලා බලන්න ඕන. ඊළඟ එක තමයි B. ශ්වසන ක්‍රියාවලිය සිදුවේදය බලන්න ඕන. මෙයාට ශ්වසනය වෙනවද, ශ්වසනය හිර වෙලාද, තාවකාලික නතර වෙලාද, එහෙම සොයා බලන්න ඕන. ඊට පස්සේ C. රුධිර සංසරණය නිසි පරිදි බැලීම. මෙයාගේ රුධිර සංසරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවද, හෘදය වැඩ කරනවද, මේ විදියට සොයා බලන්න ඕන. ඒ වගේම D. ආබාධ සහිත දැයි බැලීම. මෙයාට විශාල ආබාධයක් වෙලා තියේදයි කියලා සොයලා බලන්න ඕන. ඊළඟ එක තමයි E. පරිසරයට නිරාවරණය කිරීම. දැන් මෙයා ඉන්න පරිසරය රෝගියෙකුට ඉන්න සුදුසු නැති පරිසරයක් නම් වහාම රෝගියා එතනින් පැත්තකට ගන්න ඕන. මෙන්න මේක තමයි ප්‍රථමාධාරකරු ප්‍රථමාධාරය ලබා දෙන්නට ඉස්සෙල්ලා රෝගියාගේ ළඟට ඇවිල්ලා කරන්න ඕන කරුණු. ඊළඟට මෙන්න මේ ප්‍රථමාධාර දෙන්න රෝගියෙක්ගේ ළඟට යන විට සියලුම රෝගීන් එක තත්ත්වේ නැහැ. කෙසේ වුවත් එක් එක් රෝගී තත්ත්වයේ අනුව ලබා දිය හැකි ප්‍රථමාධාර වෙනස් වෙනවා. ඔබ දන්නවාද එවැනි අවස්ථා කීපයක් පහත දැක්වෙනවා. ඉතින් අපි යම්කිසි විදිහකින් පාසලේදී අපේ නිවසේදී යම්කිසි කෙනෙකුට ප්‍රථමාධාර දීම සරලව ඉගෙන ගනිමු. මේක ප්‍රායෝගික පාඩමක්. විශාල වශයෙන්ම පාසලේ සෞඛ්‍ය හා සාරික අධ්‍යාපන ගුරුවරයා, එහෙම නැත්නම් බාල දක්ෂ භාර ගුරුවරයා, එහෙම නැත්නම් ප්‍රථමාධාර අංශ භාර ගුරුවරයා සමග එකතු වෙලා ප්‍රායෝගිකව කරන්න ඕන පාඩමක් තමයි අපි මේ අද මේ කරන්නේ. පළමුවෙන්ම දරුවනේ අපිට ගොඩක්ම දැකිය හැකිවන්නේ පාසලේ උදේ රැස්වීමේදී ක්‍රීඩා පිටියේදී දරුව ක්ලාන්ත වීම. එසේනම් ඒ සඳහා ප්‍රථමාධාරයක් ලබා දෙන්නේ කෙසේද කියලා අපි ඉගෙන ගනිමු. ක්ලාන්තයක් වූ විට රෝගියා බිම හෝ සුදුසු තැනක දිගා කර කකුල් ඉහළට ඔසවන්න ඕන. එමගින් මොළයට අවශ්‍ය ඔක්සිජන් ලැබෙනවා. ඇඳුල් බුරුල් කරන්න ඕන. හොඳින් වාතාශ්‍රය ලැබීමට සලස්වන්න ඕන. ඉන්පසුව වෙනත් අනුතුරු ඇද්දැයි සොයා බලන්න ඕන. ඒ වගේම පාසලේදී නිවසේදී තවත් දැකිය හැකි ප්‍රථමාධාර දීමට හුරු තත්ත්වයක් තමයි තද උණ ඇතිවීම. රෝගියා තද ඝන රෙදි ඇඳ සිටී නම් ඒවා ඉවත් කරන්න ඕන. දුහුල් ඇඳුමක් ඇඳන්න ඕන. හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයකට රෝගියා ගෙන යන්න. කාමර උෂ්ණත්වයේ ඇති ජලය භාවිතා කර කිහිලි ඉකිලි වැනි ස්ථාන තෙත් කරන්න ඕන. දරුවනේ සැලකිලිමත් විය යුතු වන්නේ මෙහිදී සීතකල ජලය හෝ උණු ජලය භාවිත නොකිරීම. ඒ වගේම දියර වර්ග පානයට දෙන්න ඕන. ඊට පස්සේ අපි රුධිර වහනයක් සිදුවන අවස්ථාවක ප්‍රථමාධාරයක් ලබා දෙන්නේ කෙසේද සාකච්ඡා කරමු. රුධිර වහනයක් වෙන අවස්ථාවකදී රුධිර වහනය වෙන ස්ථානය මත පිරිසිදු රෙදි කැබැල්ලක් තබා රුධිර වහනය නවතින තෙක් එම ස්ථානය මත පීඩනයක් යොදන්න ඕන. රුධිර වහන නවතින තෙක් එම ස්ථානයේ මත පීඩනයක් යෙදීම හෝ විලුම් පටියකින් විලීම සිදු කරන්න. හැකිනම් රුධිරය වහනය වෙන කොටස රෝගියාගේ හෘදයට ඉහලින් ඔසවා තබන්න. ශරීරයේ රුධිරය වහනය වෙන කොටස නොසෙල්වා තබා නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න. රුධිරය වහනය වෙන වෙලාවකදී එහෙමයි. ඒ වගේම වලිප්පුව සැදුණු අවස්ථාවකදී. කොහොමද වලිප්පුව සැදුණු අවස්ථාවකදී ප්‍රථමාධාර ලබා දෙන්නේ? මෙසේ වීමට හැකිවන්නේ අධික ලෙස උණ වැඩිවීම, එමෙන්ම දීර්ඝ කාලීනව පැවතෙන මීමැස් මොර වැනි තත්ත්වය. ඉතින් දුවේ පුතේ, මෙවැනි තත්ත්වයකදී ප්‍රධානතම අවධානම වන්නේ රෝගියා වැටීමෙන්, දියේ ගිලීමෙන් හෝ සසන මාර්ගය අවරවීමෙන් සිදුවේ හැකි ජීවිත හානියයි. වලිප්පුව ඇති වූ විට රෝගියා වම් මැලයට හරවා තැබිය යුතුයි. එමගින් සෙම, වමනය වැනි ඒවායින් සසන මාර්ගය අවහැරවීම මගහරවාගත හැකි. විශේෂයෙන්ම දරුවනේ, මෙම අවස්ථාවේ රෝගියාගේ මුඛයට කිසිවක් නොදමන්න. අනතුරු සිදුවේ හැකි ද්‍රව්‍ය වටා පිටාවෙන් ඉවත් කරන්න. ක්‍රීඩා පිටියේ ඔබලා ක්‍රීඩා කරන අවස්ථාවකදී, පාසලේ පන්ති කාමරයේදී, ගෙදරදී අපි නොසිතූ ලෙස වැටීමකින් ශරීරයේ අත්හා පාදවල අස්තිය බිඳී යන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී අප ඒ සඳහා ප්‍රථමාධාරය ලබා දෙන්න හුරු වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන, වෛද්‍යවරයෙකුට පෙන්නන තේ. ඒ නිසා මේ පුහුණුව ලබා ගන්නම ඕන. අස්තිය බිඳුණු බව දැනගත් විටක හෝ ඒ බව සැක කළ විටක වහාම කළ යුත්තේ ශරීරයේ එම කොටස රෝගියාට වේදනාව අඩු ඉරියව්වක තබා නොසෙල්වනසේ තබා ගැනීම සඳහා ආධාරකයක් යෙදීමයි. දරුවනේ, මෙම ප්‍රථමාධාර ප්‍රායෝගිකව පාසලේදී ඔබගේ ගුරු මහත්ම මහත්මින් සමග අනිවාර්යයෙන්ම කරන්න. සන්ධියක් බිඳුණු අවස්ථාවකදී, අවසන්ධි වූ සන්ධියක් කිසි විටකත් නුපුහුණු අයෙකු විසින් සකස් නොකළ යුතුයි. තවද ප්‍රථම වතාවට අවසන්ධි වූ සන්ධියක් ශේෂ්ත්‍රයේදී සකස් කිරීමට උත්සාහ නොකළ යුතුයි. එම ස්ථානයේ නොසෙල්වා තැබීම සඳහා අවශ්‍ය පරිදි උරමාවක් හෝ ලීපතුරු භාවිතා කළ හැකි. මෙහිදී රෝගියා ඉතා වේදනාවෙන් පසුවන නිසා වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර. උගුරේ යමක් සිරු විට, සෙල්ලම් බඩු කොටසක් හෝ කුඩා වස්තුන් මොනවා හරි හෝ කෑම කෑලි උගුරේ සිරු විය හැකි. එවිට ශ්වසනයට අවහිර වී ජීවිත හානිය වුවත් සිදුවිය හැකි. ඉක්මනින් එය ඉවත් කිරීමට උත්සාහ කළ යුතුවේ. වයස අනුව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙනස් වේ. දරුවනේ, කුඩා දරුවකුණා මුණින් අතට හරවා උදරයේ ඉහළ කොටස නැමුණු දණහිස මත තබා තදින් පිටට ගසන්න. වයසින් වැඩි පුද්ගලයෙකුගේ උගුරේ යමක් සිරුණු විට ඔහුගේ හෝ ඇයගේ පිටුපසින් ප්‍රථමාධාර දෙන්නා සිටගෙන අත් දෙක මිට මොලවා උදරයේ ඉහළ කොටසට තදින් තෙරපන්න. මෙය හේම්ලිච් උපක්‍රමය ලෙස හඳුන්වනවා. පාසල් කාලයේදී නිවසේදී සෙල්ලම් කරන අවස්ථාවකදී අපේ නාසයේ යමක් සිරවෙන්න පුළුවන්. එම අවස්ථාවකදී කෙසේද අපි ප්‍රථමාධාර ලබා දෙන්න කියා ඉගෙන ගනිමු. නාසයේ යමක් සිරු විට නාසයේ කිටි කැවීම මගේ, ඔය පොල් කෙන්දක් මගේ කිවිසීමට සලස්වන්න. එවිට සිර ඌදය බොහෝ විට පිටවිය හැකි. නමුත් එසේ නොවූ විට යම් යම් උපකරණ උපයෝගී කරගෙන එය ගැනීමට උත්සාහ නොකරන්න. වහාම රෝහලකට රැඟන යාමට කටයුතු කරන්න. ඉතින් දුවේ පුතේ, මම මේ සඳහන් කළේ අපට සිදුවන අනුතුරු වලින් කීපයක් සඳහා ප්‍රථමාධාර දීමේ ක්‍රමයයි. මෙම පාඩම ප්‍රායෝගිකයි. එම නිසා දුවේ පුතේ, ඔබ මෙම පාඩම අධ්‍යයනය කරමින් ඔබගේ ගුරුබවතා සමග හෝ ඔබගේ පාසලේ ප්‍රථමාධාර භාර ගුරුබවතා සමග ප්‍රායෝගිකව මෙම ක්‍රමයන් අත්හදා බලන්න. දැන් අපි මෙමෙනි හදිසි තත්ත්වයකට ලක් වූ තුවාල කරුවකු ප්‍රවාහනය කරන්නේ කෙසේදැයි බලමු. මෙවැනි අවස්ථාවකදී රෝගීන් ආරක්ෂිකව ප්‍රවාහනය කළ යුතුයි. එහිදී තුවාල කරුවෙකු ඉස්සීමේදී හෝ වෙනත් තැනකට ගෙන යාමේදී රෝගියාට තවදුරටත් වේදනාව ඇති නොවන ලෙසට කටයුතු කළ යුතුයි. හදිසි අනතුරකට භාජනය වූවකු එසවීමේදී හෝ ප්‍රවාහනයේදී සුසුම්නාවට හානිවීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී රෝගියාගේ කොන්දහා බෙල්ල නොනමෙන පරිදි තැතිලි පුෂ්ටයා කියන්නේ ලෑල්ල මත තබා රෝහල වෙත ප්‍රවාහනය කළ යුතුයි. තුවාල කරුවෙකු ප්‍රවාහනය කරන ක්‍රම කීපයකි. එක, ඔබ තනිව සිටින විට තුවාල කරුවෙකු ගෙන යන ආකාරය. දෙක, ඇවිදීමට හෝ කොර ගැසීමට හැකි තුවාල කරුවෙකුට ආධාර වන අයුරු. තුන, තවත් උදව් කරුවෙකු සමග සිහිය ඇති අයකු ඔසවාගෙන යන අයුරු. ඊළඟ එක, පුටුවක හිඳවා තුවාල කරුවෙකු ගෙන යන අයුරු. ඊළඟ එක, බ්ලැන්කට්ටුවා, ඒ කියන්නේ පොරෝණය, ගිලම් මැස්සක් ලෙස භාවිතා කරන අයුරු. ඊළඟ එක, තිදෙනෙකු එක්ව රෝගියෙකු උසවාගෙන යන අයුරු. මේවා අවස්ථාවන් ප්‍රායෝගික කරලා බලන්න. පාඩමේ සාරාංශයක් විදිහට කතා කරොත් අපි අද කතා කරේ ප්‍රථමාධාර දීමේ ක්‍රම. ප්‍රථමාධාරයක් කියන්නේ කොමද්ද? ප්‍රථමාධාර ලබා දෙන්නා තුළ තියෙන ඕන ගති ලක්ෂණ මොනවද? ඒ වගේම ප්‍රථමාධාර කට්ටලයක තියෙන ඕන මොනවද? ඒ වගේම ප්‍රථමාධාර දෙන්නා තුළ තිබෙන ගුණාංග මොනවද? විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? ඒ වගේම ප්‍රථමාධාර ලබා දෙන්නන්ගේ පළමුව රෝගියාට ඉටු විය යුත්තේ මොනවද? මෙවැනි කරුණු අපි කතා කරා. ඉතින් ඔබලට මේ පාඩමේදී යම්කිසි ගැටලු සහිත තැනක් ආවනම් ඔබලාගේ ගුරුතුමියගෙන් හෝ පෙළපොත අධ්‍යයනය කළා ප්‍රායෝගිකව මෙම පාඩම් වලට එකතු වෙලා තවත් ගොඩාක් කරුණු එකතු කරගන්න පුළුවන්. දැන් මම මේකේ ඇගයීමක් දෙනෝ දරු. ඇගයීමක් පාඩමේ දෙනුම. පළවෙනි ප්‍රශ්නය තමයි, ඇගයීමේ පළවෙනි ප්‍රශ්නය, ප්‍රථමාධාරයක් යනු කුමක්දැයි හඳුන්වන්න. යම් හදිසි අනතුරක් හෝ අසනීපයක් සිදු වූ විට නිශ්චිත වෛද්‍ය ප්‍රතිකර්ම ලබා දෙන තෙක් හෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන තෙක් පිළිගත් මූලධර්මවලට අනුව මනා පුහුණුවකින් හා දැනුමකින් යුතුව රෝගියාට ප්‍රථමයෙන් ලබා දෙන්නා වූ ආධාරය. දෙක, ප්‍රථමාධාර ලබා දීමෙන් ඇතිවන ප්‍රයෝජන තුනක් ලියන්න. එක තමයි ජීවිත බේරා ගැනීමට හැකිවීම. දෙක, රෝගී තත්ත්වය තවදුරටත් අසාධ්‍ය වීම වළක්වා ගැනීමට හැකිවීම. තුන, සමහර අවස්ථාවලදී රෝගියාට සම්පූර්ණ සුවය වුවද ලබාගත හැකිවීම. තුන්වෙනි ප්‍රශ්නය, ප්‍රථමාධාර කරුවක තුල තිබිය යුතු ගුණාංග තුනක් ලියන්න. ගොඩාක් ගුණාංග මම ඔයාලට කියලා තියෙනවා. එයින් ඕනම තුනක් ලියන්න පුළුවන්. මම ලියනවා ප්‍රථමාධාර පිළිබඳව නිසි දැනුම පුහුණුව හා නිපුණතාවය, කලබල නොවීම, ඉවසීම ආදී. හතරවෙනි ප්‍රශ්නය තමයි ප්‍රථමාධාර කට්ටලයක අඩංගු විය යුතු ද්‍රව්‍ය ප්‍රහක් ලියන්න. ජීවාණුහරණය කරන ලද දැල් රෙදි, ප්ලාස්ටර්, කතුරු, ඇදෙන සුළු වෙළුම් පටි, සබන් ආදී. පහ, ප්‍රථමාධාරයක් සඳහා අනුගමනය කළ යුතු ප්‍රථමාධාර ක්‍රමය. අපි හැමෝම අනුගමනය කරන ප්‍රථමාධාර ක්‍රමය කුමක්ද? අපි කියන එකට ප්‍රයිසස් ක්‍රමය කියලා. PRICES ක්‍රමය. සියලුම දෙනාට තෙරුවන් සරණයි. නැවත දවසක හමු වෙන තුරු අපි පාඩම අත මෙතනින් අවසන් කරනවා. මම වලස්මුල් අධ්‍යාපන කලාපයේ මැදමුලන ඩිගේ රාජපක්ෂ ජාතික පාසලේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන විෂය භාර K.S. ලියනගේ මහත්මිය. ආයුබෝවන්.